රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලියෙන් 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ තවත් පාඩම් කොටසක් අරන් ඔන්න දුවේ පුතේ ඕගොල්ලගේ නැන මල් පොඩි පාදන්න අදත් අපි ආවා දූලා පුතාලගේ නිවසටම. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ හවුල් ව්‍යාපාර කොටස තමයි අපි අද ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ. පාඩම ගෙන එන අපි ගාල්ල ශ්‍රී හර්දය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයාචාරිණී මහේෂා දමයන්ති ගමලත්ගේ හා ගාල්ල උස්වතුන් හසානා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයාචාරිණී කේ දිනුෂා ප්‍රියන්ති. දැන් දූල පුතාලා හවුල් ව්‍යාපාර ගැන ඇත්තටම මොනවද අහලා තියෙන්නේ? ඔබ වෙළඳපොළට යනකොට, ටවුන් එකකට නගරයකට යනකොට බලන්න ව්‍යාපාර ගොඩනැගිලිවල තියෙන නම් ඒව කියවන්න පුළුවන්, පුරුදු වෙන්න ඕන. එතකොට ඔබට හඳුනා ගන්න පුළුවන් මේක මොන ව්‍යාපාරයක්ද, පෞද්ගලිකංශි ව්‍යාපාරයක්ද, හවුල් ව්‍යාපාරයක්ද, සමාගමක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් මේ හවුල් ව්‍යාපාර යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හවුල් ව්‍යාපාර හැඳින්වීමත්, හවුල් ව්‍යාපාරවල ලක්ෂණ, වාසි හා අවාසි. මං ගිය සතියේ දූලා පුතාලට කිව්වා ඕගොල්ලෝ චාට් එකක් හදාගන්න. සියලුම ව්‍යාපාර සංවිධාන දැන් අපි සාකච්ඡා කළා මේ වෙනකොට. කේවල ස්වාමී ව්‍යාපාර, ඊළඟට හවුල් ව්‍යාපාර අපි ඉදිරියේදීත් සාකච්ඡා කරනවා. කොළයක් අරගෙන ඒ කොළේ ව්‍යාපාර සංවිධාන ටික පහළට ලියාගන්න. ලියාගෙන දකුණු පැත්තෙන් ඒ ව්‍යාපාරවල ලක්ෂණ, වාසි, අවාසි ඕගොල්ල සටහන් කරගෙන සාරාංශයක් විදියට ගොඩනගා ගන්න ඕනේ. එතකොට විභාගෙට ඉතාමත් පහසු වෙනවා. එහෙනම් දුවේ පුතේ අපි බලමු ඉස්සෙල්ලම හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ඉපයීමේ අරමුණින් පුද්ගලයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකතු වෙලා පවත්වාගෙන යනු ලබන පොදු ව්‍යාපාරයක්. එහෙමනම් මේකේ අරමුණ තමයි ලාභ ලැබීම. එතකොට පොදුවේ පවත්වාගෙන යන ව්‍යාපාරයක්, පුද්ගලයින් අතර තියෙන සම්බන්ධතාවයක් අපි හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. අපි නැවතත් බලමු. හවුල් ව්‍යාපාරයක් කියන්නේ ලාභ ඉපයීමේ අරමුණින් පුද්ගලයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් එකතු වී පවත්වාගෙන යනු ලබන පොදු ව්‍යාපාරයක්. ඒ අනුව ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවයක් හවුල් ව්‍යාපාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. දැන් ලෝකයේ හවුල් ව්‍යාපාර ගොඩාක් දකින්න ලැබෙන වෘත්තිකයන්ගේ, දැන් ගණකාධිකාරීවරු, නීතිඥයන්, බදු නිලධාරීන්, ඒ වගේම වෛද්‍යවරු වැනි වෘත්තීන්වල යෙදී සිටින අය හවුල් ව්‍යාපාර පවත්වාගෙන යනවා. දැන් දූල පුතාල, විශේෂයෙන්ම පුතාල එහෙම විභාගය කරලා ඕගොල්ලා සමහර දරුවෝ ඉගෙන ගන්න කැමති මෝට කාර්මික ශිල්පය. අපි එහෙම හිතමුකෝ, ජර්මන් ටෙක් වගේ ආයතනයකට ගිහිල්ලා අපේ පුතාල වාහන හදන හැටි, අර මෝට මෙකනික් කියලා කියන්නේ ඒ වගේ දෙයක් ඉගෙන ගන්න පුළුවන්. අපි හිතමු ඒගොල්ලෝ ඒ වගේ පාඨමාලාවක් හදාරලා යාළුවෝ 3 දෙනෙක් එකතු වෙලා ඔන්න කතා කරගන්නවා අපි 3 දෙනා හවුල් ව්‍යාපාරයක් කරගෙන යමුද කියලා. ඇයි ඒ 3 දෙනාට තියෙන්නේ එක එක දක්ෂතා. විවිධ වූ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදියට මේ 3 දෙනා හවුල් ව්‍යාපාරයක් දාගෙන, අපි ඒකට කියනවා ওই ගැරේජ් එකක් එහෙම දානවා, ගැරේජ් එකක් 3 දෙනාත් එක්ක දාගෙන හවුල් ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ওই ටියුෂන් උගන්වන ගුරුවරු, එයාලත් ඒගොල්ලගේ විවිධ හැකියා, දක්ෂතා, විවිධ විෂය කාණ්ඩ ඒගොල්ලත් මොනවද එකතු වෙලා හවුල් ව්‍යාපාර කරගෙන යනු අපිට වර්තමානයේ දකින්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ওই වෛද්‍යවරු ඒ වගේ එකතු වෙලා පෞද්ගලික රෝහලක් වුණත් දාන්න පුළුවන්. අන්න ඒවා ඒ වෘත්තීය මට්ටමින් තමයි දකින්න ලැබෙන්නේ. දැන් ලෝකයේ මයික්‍රොසොෆ්ට් සමාගම, ඇපල් සමාගම, ඒ වගේ සමාගම් ගත්තත් ඒවා මෙච්චර කල් මෙච්චර දුරක් ආවේ ওই හවුල් ව්‍යාපාර විදියට තමයි. අපිට ඒව ගන්න පුළුවන් උදාහරණ විදියට. ඒ වගේම හවුල් ව්‍යාපාර සඳහා බලපැවැත්වෙන ප්‍රධානම නීතිය තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. හවුල් ව්‍යාපාර ආඥා පනත හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් සියලුම කටයුතු සඳහන් වෙනවා. ව්‍යාපාරය ආරම්භ කරන්නේ කොහොමද, ලාභ පාඩු බෙදාගන්නේ කොහොමද, ඒ නිසා මේ පනත ඉතාමත් වැදගත්. ඒක හොඳට මතක තියාගන්න.
ඊට පස්සේ අපි බලන්න ඕන දුවේ පුතේ, මේ අපි කතා කරපු හවුල් ව්‍යාපාරවලට සුවිශේෂී වූ ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. අපි දැන් මීට පෙර ගිය සතිය පාඩමෙන් අපි ඉගෙන ගත්තනේ කේවල ස්වාමි ව්‍යාපාරයක ලක්ෂණ. දැන් අපි මේ කතා කරන්න හදන්නේ හවුල් ව්‍යාපාරයකට සුවිශේෂී වූ ලක්ෂණ මොනවද කියලා. ප්‍රධානම දේ තමයි හවුල් ව්‍යාපාරයක ඉන්න සමාජික සංඛ්‍යාව. ඒ කියන්නේ දැන් කේවල ස්වාමි ව්‍යාපාරයක නම් හිටියේ තනි පුද්ගලයෙක්නේ. හැබැයි හවුල් කියන වචනේදී තනි පුද්ගලයෙක් ඉඳලා බෑනේ. ඒ නමේ අර්ථයෙන්ම අපිට තේරෙනවා හවුල් කිව්වහම කීප දෙනෙක් ඉන්න ඕන කියලා. එහෙමනම් මේකේ සමාජික සංඛ්‍යාව අවමය දෙකකටත් උපරිමය 20කටත් සීමා වෙනවා. එතකොට ඔයාලා බලයි මෙහෙම කියන්නේ කොහොමද කියලා. මේකටත් බලපාන පනතක් තියෙනවා පුතේ. 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව කියනවා හවුල් ව්‍යාපාරයක සිටිය යුතු අවම සමාජික සංඛ්‍යාව 2 දෙනෙකු වන අතර උපරිමය 20කට සීමා විය යුතුයි කියන එක. ඒ එතෙන්දී අපි බලා ගන්න ඕන, හොඳට මතක තියා ගන්න ඕන. දැන් අපි මීට පෙරදි කිව්වා හවුල් ව්‍යාපාර සඳහා බලපාන ප්‍රධාන පනත තමයි 1890 හවුල් ආඥා පනත. ඊට අමතරව හවුල් ව්‍යාපාර සඳහා තවත් බලපෑම් ඇති කරන පනත් තියෙනවා කියන එක ඕගොල්ලෝ දැනගන්න ඕන. එතකොට හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව තීරණය කරන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව. ඉතින් ඔන්න ඕගොල්ලන් සමාජික සංඛ්‍යාව කියන ප්‍රධාන ලක්ෂණය තමයි මම මේ කතා කරේ. එතකොට අයිතිය කියන එක යටතේ අපිට කියන්න පුළුවන් අවමය දෙකකටත් උපරිමය 20කටත් සීමාවන හවුල්කරුවන් පිරිසකට තමයි මේකේ අයිතිය තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ හවුල් ව්‍යාපාරවල වැදගත්ම ලක්ෂණය තමයි හවුල් කිවිසුම කියන එක. කිවිසුමක් කියන්නේ මොකක්ද? කිවිසුමක් ඇති වෙන්නේ කීප දෙනෙක් අතර ඇතිවන එකඟතාවයක් නේද? අපි 2-3 දෙනෙක් දැන් අපි ඔයාලා එකතු වෙලා ට්‍රිප් යනවා, ඒකත් එකඟතාවයකට ඇවිල්ලා කරන වැඩක්. ඉතින් ව්‍යාපාරත් මේ විදියට ඇති වෙන්න පුළුවන්. කට්ටියක් කීප දෙනෙක් කතා කරන් එයාලගේ එකඟතාවය මත ව්‍යාපාර කටයුත්තක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ කීප දෙනා අතර ඇතිවන එකඟතාවය ඇති වෙන්න පුළුවන් ආකාර තියෙනවා. ඒ කියන්නේ හවුල් ගිවිසුමක් ඇතිවිය හැකි ආකාර තියෙනවා. කට වචනෙන් එකතු වෙලා, ඒ කියන්නේ අපි කතා බහ කරගෙන එකතු වෙලා ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට අපි කියනවා වාචික එකඟත්වයක් ඇති වුණා කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ව්‍යංගයෙන්, ඒ කියන්නේ අපේ හැසිරීම අනුව ව්‍යාපාරවලට සම්බන්ධ. දැන් අපි හිතමු කවුරු හරි ඕගොල්ලන්ගේ හොඳ මිතුරෙකුට, ව්‍යාපාරික මිතුරෙකුට තවත් එයාගේ හොඳ මිතුරෙක් ගිහිල්ලා උදව් කරනවා, නිතරම උදව් කරනවා. එතකොට එයා අර හැමෝම දකින්නේ එයත් මේ ව්‍යාපාරේ ඉන්න කෙනෙක් විදියට. ඊට පස්සේ නොදැනුවත්වම එයත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා. යම් කිසි මුදලක් අවශ්‍ය වෙලාවක සපයලා ඔන්න ඒක ව්‍යංගයෙන් ඇතිවෙච්ච හවුල් ගිවිසුමක් එතන ඇති වෙලා තියෙන හැසිරීමෙන්. ඊට පස්සේ හවුල් ගිවිසුමක් මේ එකඟතාවයේ ඇති වෙන්න පුළුවන් ලිඛිතව. මොකක් හරි මේ නීතිඥෙක් ගාව ගිහිල්ලා ලියලා පුළුවන් ඒගොල්ලන් ලිඛිත මොකක් හරි ගිවිසුමක් ගහ ගන්නවා. අපි කට්ටිය ලාභ බෙදාගන්නේ මෙහෙමයි. ඒ විදියට ලිඛිත ගිවිසුමක් මත හවුල් ව්‍යාපාර ඇති වෙන්න පුළුවන්. එතකොට මම කතා කරා හවුල් ගිවිසුමක් ඇති වෙන්න පුළුවන් ආකාරත්. වාචිකව ඇති වෙන්න පුළුවන්, ව්‍යංගයෙන් ඇති වෙන්න පුළුවන්, ලිඛිතව ඇති වෙන්න පුළුවන්. මේ කොයි ආකාරයට හරි මේගොල්ලන්ගේ අතර එකඟතාවයක් ඇති වෙනකට අපි කියනවා හවුල් ගිවිසුමක් කියලා. හැබැයි ලිඛිතව පවතිනවනම් යම්කිසි හවුල් ගිවිසුමක් අපි ඒක හවුල් ඔප්පුව කියලා කියනවා. යම්කිසි ව්‍යාපාරයකට ඒගොල්ල ඇති කරගත්තු එකඟතාවය, ඒ ගිවිසුම ලිඛිතව පවත්වගෙන යනවනම් අන්නේ ලිඛිත ගිවිසුමට අපි හවුල් ඔප්පුව කියලත් කියනවා. මෙන්න මේ විදියට කියනවා වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව කියනවා රුපියල් 1000කට වඩා වැඩි ප්‍රාග්ධනයකින් පටන් ගන්නා සෑම හවුල් ව්‍යාපාරයක්ම ලිඛිත ගිවිසුමකින් ආරම්භ විය යුතුයි කියන එකක් කියනවා. එතකොට අපිට තේරෙනවා ඔන්න හවුල් ව්‍යාපාරවලට බලපාන තවත් පනතක් අපි හඳුනා ගත්තා. දැන් ප්‍රධාන පනත තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඊට පස්සේ අපි මීට ඉස්සෙල්ලා කතා කරා හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව තීරණය කරන්න වෙනම පනතක් තියෙනවා. ඒක මොකක්ද? 2007 අංක 7 දරන සමාගම් පනත. ඊට පස්සේ හවුල් ගිවිසුම සම්බන්ධයෙන් ඒ හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුමක් ඇති තියෙනවා නම් අපි කිව්වා ඒකට හවුල් ඔප්පුව කියනවා කියලා. හැබැයි ලිඛිත ගිවිසුමක් තියෙන්න ඕන මොන වගේ අවස්ථාවකදීද කියන එකයි මම මේ දැන් කියන්නේ. මොන වගේ අවස්ථාවකදීද තියෙන්න ඕන? රුපියල් 1000කට වඩා වැඩි ප්‍රාග්ධනයක් හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් අන්න එතෙන්දි ලිඛිත ගිවිසුමක් පවත්වාගෙන යා යුතුයි කියන එක කියනවා වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව.
හොඳයි, අපි බලමු හවුල් ව්‍යාපාරවල දකින්න පුළුවන් තවත් සුවිශේෂී ලක්ෂණයක්. හවුල්කරුවන්ගේ වගකීම අසීමිත වීම. වගකීම අසීමිත වීම කියන වචනයෙන්ම තේරෙන්න ඕන හවුල්කරුවන් ඔවුන්ගේ පෞද්ගලික දේපළ දක්වාම ණයතුරුස් බේරුම් කිරීම සම්බන්ධයෙන් දිව යනවා කියන එක. ඒ කියන්නේ හවුල්කරුවන් ව්‍යාපාරයේ ඒගොල්ල අරන් තියෙනවා නම් ණය. ඒ ණය සම්බන්ධව අසීමිතව වග කියන්න ඕන. හවුල්කරුවෝ ණයක් අරන් තියෙනවා. ඒ ණය කවදාහරි බේරුම් කරන්න ඕන. කවදාහරි කියන්නේ මෙතන මේ ණය ඒගොල්ලන් ළඟ ගෙවන්න මුදල් නැත්නම් තමන්ගේ පෞද්ගලික දේපළ පවා විකුණලා හරි ඒව යොදවමින් හරි මේ ණයතුරුස් බේරන්න ඕන. මේ ව්‍යාපාරයේ ණය ගෙවීමට ඒ වත්කම් දැන් තියෙන වත්කම් ප්‍රමාණවත් වෙන්නේ නැත්තම් අන්න එතෙන්දි තමයි පෞද්ගලික දේපළ දක්වා මේ ණය බේරුම් කරන්න සිද්ධ වෙනවා. දැන් මේගොල්ල රුපියල් 100,000ක් ණයයි නම් නමුත් ගෙවන් රුපියල් 50,000ක් ගෙවලා ඉතුරු ටික ගෙවන්න විදියක් නැහැ. එහෙමනම් මොකද කරන්නේ? තමන්ගේ දේපලක් උගස් කළා, වාහනයක් විකුණලා හරි මේ මුදල බේරුම් කළ යුතුමයි. එතකොට තවත් ලක්ෂණයක් බලමු, සුවිශේෂී ලක්ෂණයක් හවුල් ව්‍යාපාරවල තියෙන. ඒ තමයි හවුල් ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය නොවීම. මේකත් කේවල ස්වාමී ව්‍යාපාර වගේම තමයි. හවුල්කරුවෝ කීප දෙනෙක් ඉන්නවා නම් ඕගොල්ලෝ දැනටමත් දන්නවා අවමය දෙන්නයි උපරිමය 20යි. ඒකට මේ අතර ප්‍රමාණයක් හවුල්කරුවන් මෙතන ඉන්නවා. නමුත් හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචි කිරීම අවශ්‍ය නැහැ. නමුත් හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් අන්න එතෙන්දි බලපානවා ඒ ව්‍යාපාරයේ තියෙන ඒ අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ව්‍යාපාරය ඒ නාමය ලියාපදිංචි කරන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නෝ. ඒ හවුල්කරුවෝ 3 දෙනාගෙම සම්පූර්ණ නම් වලින් පවත්වාගෙන යනවා නම් ලියාපදිංචිය අවශ්‍ය නැහැ, අනිවාර්ය නැහැ. නමුත් ඒ හවුල්කරුවන්ගේ සම්පූර්ණ නම් වලින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය කරගෙන යනවා නම් ලියාපදිංචිය සිද්ධ කරන්න ඕන. ඒ වගේම තමයි දූල පුතාලා මෙතෙන්දි උදාහරණයක් ගත්තොත් දැන් ABC කියලා පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. අපි හිතමු අමල් කරුණාරත්න, විමල් පෙරේරා, සුනිල් ගුණවර්ධන කියලා. එතකොට මේ 3 දෙනාගේ සම්පූර්ණ නම්ම යොදලා ව්‍යාපාරය ලියාපදිංචි කරනවා නම් ගැටලුවක් නැහැ. නමුත් මේ 3 දෙනා මේ ව්‍යාපාරය වෙනත්ම නමකින් අපි හිතමු ABC ව්‍යාපාරය කියලා පවත්වාගෙන යනවා නම් අන්න අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ ව්‍යාපාර නාම කාර්යාලයේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන්න අවශ්‍යයි.
ඊට පස්සේ අපි බලමු මේ හවුල් ව්‍යාපාරවල තියෙන තවත් ලක්ෂණයක් තමයි මේ හවුල් ව්‍යාපාරවලටත් නෛතික පුද්ගලභාවයක් නැහැ. දැන් ඔන්න දැන් අපි ඉස්සෙල්ලත් මීට පෙර පාඩමකදීත් කතා කරා කේවල ස්වාමී ව්‍යාපාරයකටත් නෛතික පුද්ගලභාවයක් නැහැ කියලා. දැන් ඒ වගේමයි මෙතනත් හවුල් ව්‍යාපාරයටත් ව්‍යාපාරයේ නමට නීතිමය පුද්ගල භාවයක් ලැබෙන්නේ නෑ. මේ වෙනකොට ඕගොල්ලෝ දන්නවා නීතිමය පුද්ගල භාවය කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් වත්කම් මිලදී ගැනීමක්වත් ණය ගිවිසුම් වලට එළඹීමක්වත් සිද්ධ කරන්න බෑ. එහෙම දෙයක්කට එළඹෙනවා නම් අනිවාර්යෙන්ම හවුල්කරුවන්ගේ පෞද්ගලික නම් වලින් තමයි ඒ ව්‍යාපාර කටයුතු වල ගනුදෙනු වලට පිවිසෙන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ නමින් අපිට කිසිම දෙයක් සිදු කරගන්න බැහැයි කියන එක නේද? ඒකයි අපි කියන්නේ නීතිමය කටයුතු වලට එළඹීමට හැකියාවක් නැහැ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම අපි විවිධ ගිවිසුම් වලට එළඹෙන්න වෙනවා මේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට. ඉතින් ඒ ගිවිසුම් වලට එළඹෙනකොට අපිට ව්‍යාපාරයේ නම පාවිච්චි කරන්න බෑ. වාහන මිලදී ගැනීම, බැංකු ණය ලබා ගැනීම, නඩු පැවරීම වගේ නීතිමය කටයුතු වලදී ව්‍යාපාරයේ නම පාවිච්චි කරන්න බෑ කියන එක තමයි අපි මේකෙන් පැහැදිලි කරන්නේ. එතකොට ඒ සඳහා අපි ඉදිරිපත් වෙනවා නම් හවුල්කරුවන්ගේ පෞද්ගලික නමින් තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. හරිද? දැන් අපි හවුල් ව්‍යාපාරවලත් ලක්ෂණ කීපයක් මේ වෙනකොට කතා කරා. දැන් තවත් ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්. හවුල් ව්‍යාපාරවලටත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ අපිට කියන්න බෑ දිගින් දිගටම මේ ව්‍යාපාරය පවත්වාගෙන යයි කියන උපකල්පනය මත ඉන්න බෑ. මොකද හවුල්කරුවෙකුගේ මියයාම, ඒ වගේම උමතු වීම, ඒ වගේම ඒගොල්ලන්ගේ මොකක් හරි නරක ක්‍රියාකලාපයක් වාගේ දේවල් නිසා හවුල් ව්‍යාපාරය කඩා වැටෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයේ පැවැත්ම අපිට අඛණ්ඩයි කියලා කියන්න බෑ මේ හේතු නිසා. සමහර වෙලාවට එක් හවුල්කරුවෙකුගේම ක්‍රියාකලාපය නිසා හවුල් ව්‍යාපාරයේ බිඳ වැටෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ එක් හවුල්කරුවෙකුගේ නරක ක්‍රියාකලාපය නිසා එතනට එන ගනුදෙනුකරුවන් එන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ මේ හවුල් ව්‍යාපාරයේ නම පිරිහෙනවා. ඒක නිසාම හවුල් ව්‍යාපාරයේ බිඳ වැටෙන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න පුළුවන් අනිත් ලක්ෂණේ අවසාන ලක්ෂණේ විදියට කියන්න පුළුවන් අඛණ්ඩ පැවැත්මක් හවුල් ව්‍යාපාරවල දකින්න නැහැ කියන එක. ඒක නිසා මං හිතනවා මේ වෙනකොට ඕගොල්ලන් හවුල් ව්‍යාපාරවල ලක්ෂණ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා.
හොඳයි දුවේ පුතේ. ඒ කිව්වා වගේම හවුල් ව්‍යාපාරයක් යනු කුමක්ද කියන එකත්, හවුල් ව්‍යාපාරයක සුවිශේෂී ලක්ෂණ මොනවාද යන්නත් දැන් දූල පුතාලට වැටහෙන්න ඇති. මේවා හොඳට මතක තියාගන්න ඔබගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා. ඔන්න දැන් අපි එනෝ තවත් කොටසකට. දැන් පුතාලට මේකේ රටාව තේරෙන්න ඕන. අපි කේවල ස්වාමී ව්‍යාපාර කළානේ. එහෙමනම් හවුල් ව්‍යාපාරවල අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ මොන කොටසද කියලා දූල පුතාලට වැටහෙන්න ඕන. අපි මොනවද සාකච්ඡා කරන්නේ දැන්? අපි දැන් කතා කරන්නේ හවුල් ව්‍යාපාරවල දක්නට පුළුවන් වාසි. එතකොට අපි මේ වාසි කියලා ඇත්තටම සඳහන් කරන්නේ අනෙකුත් ව්‍යාපාර සංවිධාන වර්ගවලට මේක සාපේක්ෂව බලලා තමයි අපි මේ හවුල් ව්‍යාපාර සංවිධාන ක්‍රමේ වාසි තියනවා කියලා කියන්නේ අනෙක් සංවිධාන එක්ක සාපේක්ෂ කළා. එහෙම සාපේක්ෂ කළා මං එක වාසියක් දැන් දූලට කියනවා. එකක් තමයි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒක හොඳ වාසියක්. ඒක පුද්ගල ව්‍යාපාර වගේම තමයි දුවේ පුතේ. හවුල් ව්‍යාපාරත් හරිම පහසුවෙන් ආරම්භ කරන්න. ඒ වගේම තමයි මේ හවුල් ව්‍යාපාරත් ආරම්භ කළා පවත්වාගෙන යන්න නීති රීති සාපේක්ෂව අවම මට්ටමක තියෙන්නේ. ඒකයි කිව්වේ දැන් අනිත් ව්‍යාපාර හා සංවිධාන ව්‍යාපාර සංවිධානත් එක්ක සාපේක්ෂව බලලා තමයි අපි මෙහෙම කියන්නේ. ඒ නිසා අපි කියනවා මේ පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි අර ඒ කේවල ස්වාමි ව්‍යාපාර වගේම තමයි මේවට බලපාන නීති රීති සාපේක්ෂව අවම මට්ටමක පවතින නිසා. හොඳයි, අපි බලමු තවත් වාසියක්. දැන් මතකයි නේද? තවත් වාසියක් තමයි ඔන්න පුතේ දුවේ කේවල ස්වාමි ව්‍යාපාරවලට වඩා මේ ව්‍යාපාරයේ තියෙන වාසියක් තමයි වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. අන්න ඒක හොඳ වාසියක්. දැන් ඇයි මේක වාසියක් කියලා කියන්නේ? මේකේ ඉන්නව හවුල්කරුවන් අවමය දෙන්නයි උපරිමය පස් දෙනෙක් ඉන්නවා. අන්න ඒ නිසා කේවල ස්වාමී ව්‍යාපාරවලට වඩා මෙහි ඉන්න හවුල්කරුවන් සංඛ්‍යාව වැඩි නිසා කේවල ස්වාමී ව්‍යාපාරවලට සාපේක්ෂව වැඩි ප්‍රාග්ධන ප්‍රමාණයක් රැස් කරගන්න අවුල් ව්‍යාපාරවලට අවස්ථාව ලැබෙනවා.
ඊට පස්සේ අපිට හවුල් ව්‍යාපාරයක දකින්න පුළුවන් තවත් වාසියක් තමයි හවුල්කරුවන් කොහම කීප දෙනෙක් ඉන්නවනේ. ඒගොල්ලන්ට තියෙන්න පුළුවන් විවිධ දක්ෂතා. එතකොට අන්නේ දක්ෂතා ව්‍යාපාරයට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් තනි පුද්ගල ව්‍යාපාරයකට මේ වාසිය නැහැ. ඒ තනි පුද්ගලයෙක්නේ ඉන්නේ. එයාට තියෙන අත්දැකීම් පළපුරුදු මත තමයි මේ ව්‍යාපාරය රඳා පවතින්නේ. නමුත් මෙවැනි ව්‍යාපාරයක සමහර වෙලාවට අපි හිතමු හතර දෙනෙක් විතර ඉන්නවා කියලා. මේ හතර දෙනාට සුවිශේෂී වූ දක්ෂතා තියෙන්න පුළුවන්. එතකොට එයින් එක්කෙනෙක් අපි හිතමු හරි උපක්‍රමශීලීව ගනුදෙනුව ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. අන්න එතකොට ඒ ව්‍යාපාරයට ගනුදෙනුකරුවන් ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඒ වගේ විවිධ දක්ෂතා තියෙන හවුල්කරුවන් මේ ව්‍යාපාරය තුළ ඉන්න නිසා ඒ ව්‍යාපාරයට ඒ හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා තුළින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අන්න ඒකයි අපි කියන්නේ හවුල්කරුවන් සතු විවිධ දක්ෂතා ප්‍රයෝජනයට ගන්න පුළුවන් කියලා. ඊළඟ වාසිය තමයි අපි කිව්වා මේ හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි කියලා. මේක වාසියක් වෙන්නේ වගකීමේ අසීමිත වගකීම වුණත් හවුල්කරුවන් අතර බෙදිලා යනවා. දැන් කේවල ස්වාමි ව්‍යාපාරයකට සාපේක්ෂව දැන් කේවල ස්වාමි ව්‍යාපාරයක වගකීම තනියම විඳ දරා ගන්න ඕන. නමුත් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මේක වාසියක්. හවුල් ව්‍යාපාරයකට මේක වාසියක් වෙන්නේ ඒ වගකීම හවුල්කරුවන් අතර බෙදිලා යනවා. එතකොට අර එක්කෙනෙකුට තියෙන වගකීම අඩු වෙනවා. ඒක නිසා අපි හවුල් ව්‍යාපාරයක වාසියක් විදියට දකිනවා වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම. අනිත් එක තමයි හවුල් ව්‍යාපාරයක තියෙන තව වාසියක් තමයි සාමූහිකව තීරණ ගන්න පුළුවන්. කට්ටියට එකතු වෙලා කතා වෙලා තීරණ ගන්න පුළුවන්. එතකොට අපි වාසි දැන් කීපයක් කතා කරා. ඊට පස්සේ අපි අවාසි ටිකකුත් කතා කරමු. හැම ව්‍යාපාරයකම වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. අවාසිය තමයි මේකෙත් වගකීම අසීමිතයි. අර කේවල ස්වාමි ව්‍යාපාරවල වගේම හවුල් ව්‍යාපාර සම්බන්ධෙනුත් අසීමිත වගකීමක් දරන්න සිද්ධ වෙනවා. බාහිර පාර්ශ්වයන්ගේ ලබාගත් ණය වෙනුවෙන් අසීමිතව වග කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලැබෙන ලාභය හවුල්කරුවන් අතර බෙදිලා යනවා. එක්කෙනෙක් සතු වෙන්නේ නැහැ බෙදා ගන්න ඕන. එහෙනම් ලාභය හවුල්කරුවන් අතර බෙදිලා යනවා. අනිත් එක තමයි හවුල්කරුවන් අතර මතභේද ඇතිවන අවස්ථාවක් තියෙන්න පුළුවන්. හවුලක්නේ. හවුල්කරුවන් අතර මතභේද ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ වගේ ව්‍යාපාරවලත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. මං කිව්වනේ මීට පෙරත් මං සාකච්ඡා කරා හවුල් ව්‍යාපාරයක අඛණ්ඩ පැවැත්මක් නැහැ. එතකොට ඒකත් අවාසියක්. නෛතික පුද්ගලභාවයක් ව්‍යාපාර නාමයට ලැබෙන්නේ නැති එකත් අවාසියක්. ඒක නිසා නෛතික පුද්ගලභාවය නොමැතිවීමත් අවාසියක් විදියට අපිට දකින්න පුළුවන්.
හොඳයි දුවේ පුතේ. අපි එහෙමනම් අද සාකච්ඡා කරා හවුල් ව්‍යාපාරවල හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද, ඒ වගේම හවුල් ව්‍යාපාරවල ලක්ෂණ මොනවද සුවිශේෂී, ඒ වගේම වාසි අවාසි. එහෙම නන්දුවේ පුතේ, අද අපට ලැබී තිබෙන කාල වේලාව හමාර වෙන බැවින් අපි ලබන සතියේ සංස්ථාපිත සමාගම් හා එක්වනතෙන් ඔබ සැමට ආයුබෝවන්.